ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
ලෝකයේ තාමත් හැම රටකම පාහේ කතාබහ කරන්නේ සාකච්ඡාවට බඳුන්නේ මේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව තුලත් මේ වන විට ශීඝ්‍රයෙන් පැතිරෙන ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. දවසින් දවස කොරෝනා ආසාදිතින් ප්‍රමාණයේ වැඩිවීමක් අපිට නිරන්තරයෙන්ම අහන්නට දකින්නට ලැබෙනවා. මුල් කාලයේදී ඔස්ට්‍රේලියාවේ මේ සංචාරකෙන්ගෙන් නැත්තම් විදේශගතව පැමිණෙන උදවියකින් තමයි මේ කොරෝනා වෛරසය ඔස්ට්‍රේලියාවට ආවේ නැත්තම් ආසාදනය වුණේ. නමුත් පසු කාලීනව දැන් මේ කමියුනිටි ට්‍රාන්ස්මිෂන් එහෙම නැත්නම් මේ ඔස්ට්‍රේලියාව තුළ මේ වෛරසය පැතිරියාම ඉතාම ශීඝ්‍රයෙන් සිදුවන බව තමයි සෞඛ්‍යංශ අවධාරණය කරන්න. ඉතින් අපි මේ පිළිබඳව තමයි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ SBS සිංහල වැඩසටහනෙන්. විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසයත් එක්ක මේ කමියුනිටි ට්‍රාන්ස්මිෂන් එහෙම නැත්නම් මේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔස්ට්‍රේලියාව තුළදී මේ වෛරසය ආසාදනය වෙන්නේ ඇයි සහ ඒකෙන් වැළකෙන්නට අපිට ගන්නට පුළුවන් පියවර මොනවද කියලා ඔබව දැනුවත් කරන්නයි අපි සූදානම් වෙන්නේ. මේ සඳහා අපි සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර ශුද්ධ ජීව විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මියව. ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමිය අපේ වැඩසටහනට.
ආයිබෝන් මදුර.
ඔව් වෛද්‍යතුමනි, දැන් විදේශ සංචාරය කළ පුද්ගලයන්ගෙන් ඔස්ට්‍රේලියාවේ කොරෝනා වෛරසය පැතිරීම සැලකිය යුතු මට්ටමකින් අවම වෙන විට මේ ප්‍රජාව තුළ වෛරසය සම්ප්‍රේෂණය වීම අපි කියනවා කමියුනිටි ට්‍රාන්ස්මිෂන් කියලා. මේ කාරණාව ඉහළමින් පවතින ආකාරයක් අපිට පෙන්වන්නට තිබෙනවා. මේකට ප්‍රධාන හේතු මොනවද?
මං ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා මං කැමති අපින් මේ ලෙඩුන් අහලා දැනගන්න කැමති එකක් තමයි හැම ඒගොල්ලන් පැහැදිලි කරන්න කියනවා. මේ COVID-19 කියලා කියන එකයි SARS-CoV-2 කියන එකේ මොකද්ද වෙනස කියලා. අපි COVID-19 කියලා කියන්නේ ඒ රෝගයේ නම. ඒ කියන්නේ කොරෝනා වෛරස් ඩිසීස් 19 කියලා ඒ 19 කියලා කියන්නේ ඒ 2019 ඇති වුණේ හින්දා. එතකොට මේකට හේතුව වෙන වෛරස් එකේ නම තමයි SARS-CoV-2. SARS-CoV-2 දෙක. ඒ කියන්නේ SARS-CoV-2 කියන්නේ SARS කොරෝනා වෛරස් දෙක දෙවෙනි එක. ඉස්සෙල්ලා අපිට SARS එකක් තිබුණා. SARS තිබුණා 2003. එතකොට ඒක අපි දැන හිටියේ නෑනේ තව ඒ වගේම කොරෝනා වෛරස් එකක් හැදේ කියලා. ඉතින් ඒකින්ද ඒකට එක කියලා අපි ඒ කාලේ නම් කළේ නෑ. අපි නම් කරේ SARS-CoV කියලා. දැන් මේ SARS-CoV-2 කියලා කියනවා. දැන් මං මදුර කියපු ප්‍රශ්නෙට උත්තරේ හැටි මං කියන්නම්. ඉස්සෙල්ලාම උනේ ඉස්සෙල්ලාම අපිට මේ රටට ගෙනාවේ පිටරටින් තමයි ඔයා කිව්වා වගේම. ඒ පිටරටින් එන අයගේ තමයි ඒ ටෙස්ට් එක පොසිටිව් වුනේ. ඒ කියන්නේ රෝග ලක්ෂණ පෙන්නලා ඒගොල්ලන්ව මේ ටෙස්ට් කරපුවාම ඒගොල්ලන්ගේ තමයි ඒ ඉන්ෆෙක්ෂන් එක තිබුණේ. ඊට පස්සේ ඒගොල්ලන්ට එක තැනක ඉන්න කිව්වා, හුදකලාවේ ඉන්න කියලා කිව්වා. එතකොට නිරෝධානය ඇතුව ඉන්න කිව්වා. ඊට පස්සේ ඒ පිටරටින් ආපු අය සමහරක් අය ඒ හරි විදිහට ඒව පිළිපැද්දේ නැති හින්දා හෝ එක්කෝ ඒ අයගේ එක්ක ගෙදර ගැරසෙන අයට ඒක හැදිලා හෝ ඒගොල්ලන්ගෙන් ඒක පිටට ගියා. පිටට ගියා කියන්නේ ඒගොල්ලන්ව සමීපයෙන් ආශ්‍රය කරන අයටත් එතකොට හැදුනා. එතකොට ඒ ආශ්‍රය කරන අය ඊට පස්සේ ඒ ආශ්‍රය කරන අය ඒගොල්ලන්ට දන්නේ නැතුව ඒකෙන් තව අයට හැදුනා. අපි දන්නවා දැන් මේ එක්කෙනෙකුට ඒ රෝගය හැදුනහම ඒ අයගෙන් තව දෙකහමාරකට යන්න පුළුවන් ඒ රෝගය. එතකොට ඒ අයගෙන් තව දෙකහමාරකට යන්න පුළුවන්. හැබැයි අනිත් එක තමයි මේ අර රෝගයේ විශේෂ ලක්ෂණයක් තමයි ඒ රෝගයේ ලක්ෂණ පෙන්නන්න ඉස්සෙල්ලා පැය 24කට ඉස්සෙල්ලා ඉඳලා ඒ වෛරස් එක එක්කෙන් තව කෙනෙක්ගෙන් තව කෙනෙකුට යන්න පුළුවන්. ඒ කියන්නේ Taman දන්නේ නැති වෙන්න පුළුවන් Tamanට තියෙනවා කියලා ඒ ඉන්ෆෙක්ෂන් එක. හැබැයි ඒ අයගෙන් යන්න පුළුවන් තවත් එක්කෙනෙකුට. ඉතින් ඒ විදිහට තමයි මේක දැන් අපි මේ සංඛ්‍යාව බැලුවාම අර මුළු සංඛ්‍යාවම අඩු වෙලා අඩු වෙගෙන යනවා. නමුත් ඒ මුළු සංඛ්‍යාවේ ඇතුළත දැන් සංචාර ඒවා ඔක්කොම හුඟක් රජයෙන් නවත්වලා තියෙන නිසා දැන් මේ සංචාර කරපු අයට නෙමෙයි මේ ප්‍රජාව ඉන්න අතර සම්ප්‍රේෂණය තමයි වෙන්නේ.
ඔව් දැන් සාමාන්‍යයෙන් මේ වන විට වෛද්‍ය විද්‍යානුකූලව හඳුනාගෙන ඇති ආකාරයට වෛද්‍යතුමනි දැන් කොරෝනා වෛරසය මේ කමියුනිටි ට්‍රාන්ස්මිෂන් නැත්නම් ප්‍රජාව තුළ සම්ප්‍රේෂණය වීම සඳහා ඉවහල් වන ප්‍රධාන හේතු සාධක මොනවාද?
එතකොට මෙහෙම හේතු අපි දෙකක් විශේෂ මෙහෙම බැලුවාම එකක් වෛරස් එක ගැන තියෙන හේතු අනිත් එක අපේ හේතු. එකක් තමයි වෛරස් එකේ හේතුව තමයි ඒ වෛරස් එකට හුඟක් පුළුවන්කමක් තියෙනවා ලේසියෙන්ම තව කෙනෙකුට ගිහිල්ලා ඒ අයට රෝග ලක්ෂණ මතු කරන්න. ඒක හුඟක් අනිත් ඒවට වඩා ඔය ඉන්ෆ්ලුවෙන්සා කියන ඒවටත් ව්‍යාපාර ඒ SARS හැදිච්ච දේවල් වලට වෛරස් එකටත් වඩා ඒක හුඟක් ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ වෛරස් එක ලේසියෙන්ම පැතිර යාමටත් ඒකෙන් ලෙඩ හදන්න. අපේ පැත්තෙන් බැලුවාම අපි හුඟක් වෙලාවට අපි එකතු වෙන්න බලන්නේ. එතකොට ඒක ලොකු හේතුවක් වෙනවා ඒ වෛරස් එක පැතිර යාමට. මේ අපි තනක ගැවිසෙන තැන්වල එක්ක අපි එක එක ෆන්ක්ෂන්ස් වලට ගියාම ඔය වෙඩින්ග්ස් එතකොට පාටිස් ගෙදර එතකොට පිටායක හුඟක් ගැවසුනහම එතකොට ඒ වෛරස් එක ඉක්මනින්ම හැම තැනටම එක්කෙනාගෙන් එක්කෙනාට පැතිර යන්න පුළුවන්. අර මං කිව්වා වගේ පෑ 24කට ඉස්සෙල්ලා අපිට රෝග ලක්ෂණ තියෙන්නේ නෑනේ. එතකොට අනිත් එක තමයි අපේ සනීප ආරක්ෂාව දුර්වල වීම. අපි හරියට සනීප ආරක්ෂාව හරියට බලාගත්තේ නැත්නම් එතකොට තව ස්ථාන පිරිසුදු කරලා අපි තියාගත්තේ නැත්නම් ඔය ස්ථාන මතු පිට පිරිසුදු කරලා තියාගන්නේ නැතිකම. අනිත් එක තමයි දැන් කැස්ස හෙම්බිරිස්සාව තියෙනකොට අපි වැඩට යන්න පුළුවන්. එක්කෝ අපි අනික් අය සමග ගැවෙසෙන්න පුළුවන්. තව අනිත් එක තමයි අපි දන්නවා අපේ මහජනයා අතරේ අපි ඉන්නවා මේ හුඟක් ප්‍රතිශක්තිය දුර්වල අය. ඒ කියන්නේ කැන්සර් පේෂන්ට්ස් ලා ඉන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් බෙහෙත් වර්ග තියෙනවා ප්‍රතිශක්තිය අඩු කරන. එතකොට ඒ වගේ අය අපේ අතරේ ඉන්නවා. එතකොට ඒ අයටත් ඉක්මනින්ම ඒවත් හේතු වෙනවා මේක සම්ප්‍රේෂණය වීමට.
ඔව් වෛද්‍යමනි, අපිට පසුගිය කාලයේදී ජනමාධ්‍ය තුලින් අසන්නට දකින්න ලැබුණ මේ කොරෝනා වෛරසය විවිධාකාරයේ පෘෂ්ඨයන් මත නැත්තම් මතුපිට තලයන් මත වාසය කරන කාලවකවානු පිළිබඳව. දැන් මේ කාලවකවානුත් එක්ක සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් කමියුනිටි ට්‍රාන්ස්මිෂන් එක නැත්තම් මේ වෛරසය පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයකට පැතිරියාම ආසාදනය වීම වළක්වන්න කුමන ආකාරයේ පියවරයන් අනුගමනය කළ යුතුද?
ඔව් මං කියන්නම් අර මේ මතුපිට ඒ තියෙන ඒක සම්බන්ධය අපිට හුඟක්ම අවශ්‍ය අපි ගෙදර ඉන්න එක තමයි. ඒ කියන්නේ අපිට මේක නවත්ත ගන්න ඕන නම් විශේෂම කරුණ තමයි අපි ගෙදර ඉන්න එක. ගෙදර ඉන්නවා කියලා කියන්නේ අපි අනවශ්‍ය දේවල් වලට ගෙදරින් පිටතට යන්න හොඳ නෑ. ඒ කියන්නේ අපිට දැන් බෙහෙත් වගේ ගන්න තියෙනවා නම් එක්කෝ අපිට මොනා හරි ගෙදරට කෑම දේවල් ගේන්න තියෙනවා නම් ඒ වගේ දේවල් එක්කෝ අපිට වැඩට යන්නම තියෙනවා නම් පුළුවන් තරම් වැඩ ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් නම් ඒක ඊට වඩා හුඟක් හොඳයි. ඒ වගේ අවශ්‍යම දේවල් වලට පමණක් අපි තමයි ගෙදරින් පිටට යන්න ඕනේ. අනිත් එක තමයි අපි සනීප ආරක්ෂා කටයුතු ගැන කිව්වා. ඒ කියන්නේ අපි කැස්ස හෙම්බිරිස්සාව එහෙම තියෙනවා නම් ඇත්තටම නම් අපි වැඩ ආරක්ෂාව කරන කෙනෙක් නම් ඒව යන්න හොඳනේ. අනිත් එකේ කැස්ස හෙම්බිරිස්සාව තියෙනවා නම් දැන් ගෙදරදී වුණත් අපි ටිෂුස් පාවිච්චි කරලා ඒ ටිෂුස් ඒ පාවිච්චි කරපු ටිෂුස් හරි විදිහට ඒව විසි කරන්න ඕනේ. ඒ වගේම අපි ටිෂුස් නැත්තම් තමන්ගේ ළඟ අත තියලා කහින් නැතුව හරි හෙම්බිරිස්සාව තියෙනවා නම් අතේ ගා ගන්න නැතුව වැලමිට දිහාවට ඒ කහින එක හරියින් ඒ කරන්න ඕනි කිමින් යනවා නම් එහෙම. ඒ වගේම අපි ඒ එකම අපි අතසේදීම හොඳට අපි ප්‍රැක්ටිස් කරන්න ඕන එකක්. අපි සබන් දාලා අත හොදනවා වගේ පයිප්පෙන් එහෙම ගලා යන වතුරේ අපි හොඳට අත සබන් දාලා හොදන එක හුඟක් වැදගත් දෙයක්. අපි ඇත්තටම අපි බැලුවොත් දවසකට අපි කොච්චරක් මූණ අත ගන්නවද කියලා මූණ ඇස් ඒ හැම ස්ථානෙම ඇත්තටම අපේ ඇඟිලිවල ඒ වෛරස් එක තිබුණොත් ඒ හැම ස්ථානෙම අපේ ශරීරය ඇතුළත ඒ වෛරස් එකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒකල ඔයා කිව්වා අර මතු පිට ගැන. ඔව් මං මතු පිට වල ගැන අපි මේ පරීක්ෂා වලින් ඒ කියන්නේ පරීක්ෂණ කන්ඩිෂන්ස් වලද ඔයාගෙන් තියන නිකන් වාටි ඒ වෛරස් එකට පය 3ක් විතර ඉන්න පුළුවන්. ඒ වගේ දැන් ඔය කොප වගේ සම්බ වාජන එහෙම පාවිච්චි කරනවා නම් ඒ මතු පිට ඉන්න පුළුවන් පය 4කට විතර ඒ වෛරස් එකට ඉන්න පුළුවන්. එතකොට කාඩ්බෝඩ් වල ඉන්න පුළුවන් දවසක් විතර ඉන්න පුළුවන්. එතකොට ප්ලාස්ටික් ස්ටේන්ලස් ස්ටිල් වගේ ඒ බඩු මත ඒ වෛරසකට ජීවත් වෙන්න පුළුවන් දවස් 3කට විතර පමණ කාලයක්. ඉතින් ඒ වගේ එහෙම තියෙනවා. හැබැයි අපි ප්‍රායෝගිකව බැලුවාම අපි ඒව ඔක්කොම පිරිසිදු කරලා තියාගන්න එක තමයි වැඩියෙන් මං හිතන්නේ වැඩියෙන් අපිට හොඳ අවශ්‍ය කරන තමයි අපි ඒ අපි පැය ගන්න එහෙම දැනගත්තර කමක් නැහැ. නමුත් අපි ඒව පිරිසිදුවෙන් තියාගන්න එක ඩිටර්ජන් දාලා සුද්ධ කරලා තියාගන්න එක තමයි විශේෂම කරුණ. අනිත් එක අපි එළවලු ගෙනාවා වුණත් අපි සුපර් මාකට් එකකින් ඒක අපි හොදන්න ඕනේ. හොදලා පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි අතේ ගාගන්න එකයි ඒකෙන් අපි අවොයිඩ් කරන්නේ. අපි අපි ඒ සුපර් මාකට් එකේ කෙලින් මර්ගෙන ඒව අතේ අරන්. මොකද ඕන වෙලාවක හුඟක් අපි බැලුවොත් එහෙම අත මූණට දාගන්න වෙලාවල් හුඟක් තියෙනවා දවසේ ඇතුළත. නොයෙකුත් අවස්ථාවල අපිට පුළුවන් තරම් ඒක නතර කර ගන්න ඕනේ. අනිත් එක තමයි අපි වැඩ කරන ස්ථානයේ හෝ අපි පිටට ගිහාම හරි අපි ඈතින් ඉන්න ඕනේ මීටර් දෙකක්. ඒ කියන්නේ අඩි 6ක ප්‍රමාණයෙන් ඈත වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒකට තමයි අර සෝෂල් ඩිස්ටන්සින් කියලා කියන්නේ. ඒක හුඟක් ඉම්පෝර්ටන්ට්. මොකද ඒ තමයි ඒ දුර ඇතුළත ඒ වෛරස් එක දැන් අපි කතා කරනකොට අපි දන්නවා කෙළ බින්දු යනවා අපිට පේන්නේ නැති තරම කුඩා බින්දු. එතකොට කහිනකොට ඒ වගේම කිවිසුමක් යනකොට ඒ කුඩා බින්දු මෙහෙම මේ ඉස්සරහට යනවා. එහෙම ගිහිල්ලා ඒවා පල්ලෙහාට පතිත වෙනවා ස්ථානවල. මොකද ඒවා බර නිසා. හැබැයි මීට දෙකක්කට අඩි 6ක ප්‍රමාණයක් දුර තරම් ඒකට ගමන් කරන්න පුළුවන්. ඒකයි ඒ මේ මීටර්ස් දෙකක් කියන එකේ තේරුම. අනිත් එක තමයි අපි අසනීපෙන් ඉන්නවා නම් අපි තමන්ව අරහුද කලාව ඉන්න එක අපි තනියම ඒක කරගන්න දැනගන්න ඕනේ. අනික් අයට යන්නේ නැති වෙන්න. අනිත් එක අපි මහලු නිවාසවලට වයසක අය බලන්න යනවා නම් මොකද ඒගොල්ලන්ට ඒ හැදීම හැදිලා ඒවයින් මේ හුඟක් කොම්ප්ලිකේෂන්ස් එන්න තියෙන හින්දා ඒව අඩු කරන්න ඕනේ. අවුරුදු 60කට කොහොමද තමන්ගේ දෙමව්පියෝ හැම ඉන්නවා නම් අවුරුදු 60කට වඩා ඒගොල්ලන් එක හුඟක් කිට්ටුවෙන් සමීපෙන් ඉන්න නැති තරමට හුඟක් හොඳයි. අපි පිටට ගිහිල්ලා නම් එන්නේ හැමතිස්සෙම අත හොදගෙන ඊට පස්සේ කතා කරනකොටත් අර මං කිව්වා වගේ ඒ විදිහට එනක කරලා. හැබැයි ඒගොල්ලන්ගෙන් ඈත් වෙලා ඉන්න තරමට හොඳයි. අනිත් එක තමයි දැන් මේ කාලේ තමයි අපිට ෆ්ලූ වැක්සිනේෂන් එක ගන්නම තියෙන කාලේ, හොඳම කාලේ. මොකද අපි දැන් මේ ඔක්කොමල්ලා මේ කොවිඩ් 19 වලට බය වෙලා ඉන්නවා. ඒකලා මං හිතන්නේ අර ෆ්ලූ වැක්සිනේෂන් එක දැන් මේ දවස්වල ඒක අරගෙන ඉන්න ඕනේ. මොකද එක වෛරස් එකකින් නෙමෙයි. එතකොට අපි වෛරස් දෙකකින් අපිට පංගුවක් රෝගීන්ගේ අපි ටෙස්ට් කරපුවාද එකලා තියෙනවා මේ ෆ්ලූ තියෙනවා කොවිඩ් 19 උත් තියෙනවා. ඒක ශරීරයට එච්චර හොඳ නෑ. එතකොට
හොඳයි අපි කතා බහ කරමින් පසුවන්නේ මෙල්බන් නුවර ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මියත් සමග. මේ කොරෝනා වෛරසය ඔස්ට්‍රේලියාව තුළ සාමාන්‍ය සමාජයේ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිර යාමට ප්‍රධාන හේතු වන කාරණා පිළිබඳව සහ එම පැතිරීම වළක්වා ගන්නේ කෙසේද යන කාරණා සම්බන්ධයෙන් වෛතුමනි, දැන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සමග මේ ඍජුව ගනුදෙනු කරන පිරිසක් තමයි මේ සෞඛ්‍යංශවල සිටින පිරිස සහ මේ ඒජ් කියා නැත්නම් වැඩිහිටි සුරකුම් සේවාවල සිටින සේවකීන්. දැන් මේ තත්ත්වය යටතේ ඔවුන් විශාල අවධානමක් අරගෙන තමයි තමන්ගේ රාජකාරී කටයුතු කරන්නේ. දැන් ඒ වගේම ඔස්ට්‍රේලියාවේ වාසය කරන විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ද මේ ක්ෂේත්‍රවල කටයුතු කරනවා. ඔවුන් මෙහිදී ප්‍රවේශම් වෙන්න ඕනේ මොන ආකාරයටද?
ඒක අපි අරගත්තාම ඒක දෙවිදියකට අපිට කරන්න පුළුවන්. අපිට එකක් තමයි අපි කොහොමද පරිස්සම් වෙන්නේ කියලා, අනිත් එක අපෙන් අනික් අයට හැදෙන එක නවත්තන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු ඉස්සෙල්ලා කොහොමද අපිට හැදීම නවත්ත ගන්න කියලා. අපි දැන් මේ සෞඛ්‍යංශයේ වැඩ කරන අය හැටියට දැන් අපි දන්නවා දැන් 100කටත් වඩා අයට දැන් මේ ඔස්ට්‍රේලියාවේ හැම තැනම හැම ස්ටේට් එකේම වගේ මෙහෙම පැතිර ගිහිල්ලා තියෙනවා. එතකොට අපි අර පර්සනල් ප්‍රොටෙක්ෂන් ඉක්විප්මන්ට් කියන්නේ ඒ කියන්නේ ග්ලබ්, එතකොට මොහොනට ආවරණ, එතකොට අයි ප්‍රොටෙක්ෂන්, එතකොට සපත්තු වලට පවා ඒ දාන්න දේවල් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න ඕනේ තමන් ඒ ලෙඩෙක් එක්ක සමීපව වැඩ කරනවා නම්. නැත්නම් තමන් අර පුළුවන් වෙලාවට හැමතිස්සෙම අඩු ගානේ අර සෝෂල් ඩිස්ටන්සිං එක, ඒ කියන්නේ මීටර් දෙකක් එහායින් ඉඳගෙන කරන්න පුළුවන් දේවල් ඒ විදිහට කරන්න ඕනේ. අනිත් එක තමයි අපි හැමතිස්සෙම හෑන්ඩ් සැනිටයිසර්ස් දැන් හුඟක් හොස් ඉස්ප්‍රේ ඉස්පිරිතාල වලයි එතකොට මේ ඒජ් කෙයා සෙන්ටර්ස් වල ඒ හැම ඒ මහලු නිවාස ඒ හැම එකේම තියෙනවා ඒ හෑන්ඩ් සැනිටයිසර්ස්. ඒ කියන්නේ ලිෆ්ට් එකේ යන්න ඉස්සෙල්ලා අපි බටන් එක ප්‍රෙස් කරලා ඊට පස්සේ ඒ හෑන්ඩ් සැනිටයිසර්ස් ගා ගන්න පුළුවන්. එහෙම කරන්න ඕනේ. අනිත් එක හැබැයි අපි ග්ලව්ස් දැම්මා කියලා අපි ඒ ග්ලව්ස් වලින් අපි ආරක්ෂා කරන්නේ අත් දෙක පමණයි. හැබැයි ඒ ග්ලව්ස් වල එළියේ විස බීජේ ඉන්න පුළුවන්. ඉතින් අපි ඒ ග්ලව්ස් දාගෙන මෝන ඇල්ලුවත් අතින් මෝන ඇල්ලුවත් දෙකේ වෙනසක් නැහැ. ඒත් අපි එක විදිහටම ඒ වෛරස් එක මෝනින් එහෙම නැහය ඒ වයින් යන්න පුළුවන්. ඉතින් ඒකෙහිඳ ඒ මෝන ඇල්ලන එක ග්ලව්ස් දැම්ම කියලා ඒක අපි ඒකෙන් නතර කරන්න බෑ. ඒ අය හුඟක් වෙලාවට කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන් හිතන්න ඕනේ මේ මම බලන හැමලෙඩාටම COVID-19 තියෙනවා කියලා. ඒ මම මේ තියෙන එක්කෙනාව තමයි මම බලාගන්නේ. ඒකින්ද එතකොට අපිට තියෙනවා අර මේ අපිට හිතා ගන්න පුළුවන් අපි කොච්චර පරිස්සමෙන්ද ඒවා කරන්න ඕනේ කියලා. මොකද අපි හෙල්ත් කෙයා වර්කර්ස්ලා එතකොට හැටියට ඒගොල්ලන්ට තියෙනවා ට්‍රේනින් එකක් මේ දවස්වල දීලා තියෙනවා හැම ඉස්පිරිතාලෙම. කොහොමද මොනාද ඇඳ ගන්න ඕනේ මොනාද කොයි විදිහට දින්න ඕනේ කියලා හැම කොටසටම තියෙනවා ට්‍රේනින් එකක් දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඒජ් කෙයා වේ මහලු නිවාසවල වැඩ කරන අයටත් ඒ වගේම ඒ අනුව ඒ අය ඒගොල්ලන්ට කියලා තියෙනවා කොහොමද කරන්න ඕනේ කියලා. ඒත් මං කව දැන් මේ තමයි අපිව බලා ගන්න හැටි. ඒ වගේම දැන් අපි අනික් අයව බලා ගන්න ඕනේ. අපිට හඳ නැක්සම් අපිට කැසහින් මිදිස්සාව තියෙනවා නම් අපි වැඩට යන්න හොඳ නැහැ. මොකද අපි ගෙනියන්න ඕනේ අපි හින්ද තව කෙනෙකුට හැදෙන්න ඕනේ. එතකොට අපි එහෙම ඒ වගේ අවස්ථාවල අපි හැමතිස්සෙම self isolation කරලා ඒ කියන්නේ හුදකලාව ඉඳලා ටෙස්ට් කරගෙන ඒ කියන්නේ දැන් ඒ හැම ස්ථානවලම ස්ටාෆ් ක්ලිනික් කියලා ඒවා තියෙනවා. ඒ කියන්නේ මේ වැඩ කරන අයට ක්ලිනික්ස් තියෙනවා හැම ඉස්පිරිතාලෙම හදලා. එතකොට ඒ වගේ මොන හරි සුළු කැස්සක් හිඹිරිසාවක් හරි එනවා වගේ දැනුවොත් අපි වැඩට උණක් තිබුණොත් අපි වැඩට යන්න එතන ඒ ස්ටාෆ් ක්ලිනික් එකට ගිහිල්ලා අපි මැනේජර්ස්ලට කියලා ඉවර වෙලා ගෙදර එන්න ඕනේ. ඊට පස්සේ අපි self isolate කරන්න ඕනේ. මොකද එතකොට ඒගොල්ලන් ටෙස්ට් කරනවා. දැන් විශේෂයෙන්ම ඒගොල්ලන්ට දීලා තියෙන අවස්ථාවක් ටෙස්ට් කරගන්න. එතකොට අපි ටෙස්ට් කරලා ඒක ඒ විදිහට මේ රිසල්ට් හැටියට බලා ගන්නවා.
හොඳයි. අපි කතා බහ කරමින් පසු මේ කොරෝනා වෛරස් ඔස්ට්‍රේලියාවේ ප්‍රජාවන් තුල පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරීම පාලනය කරගන්නේ කෙසේද සහ ඒ සම්බන්ධයෙන් වෙන ප්‍රධාන කාරණා පිළිබඳව මෙල්බන් නුවර ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මියත් සමග වෛද්‍යතුමීනි අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.